වැඩම වදාල ආචාර්ය පූජක කුකුල්පනී සදාසි ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඔබ වහන්සේ මෙම ධර්ම සාකච්ඡාව වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් යුක්තව පාද නමස්කාරයෙන් පිළිගනු ලබනවා. අප සියලු දෙනාම වෙනුවෙන් ගම ළඟ ඇති වෙලා තියෙන ධර්ම ගැටලු නිරාකරණය කිරීම සඳහා පසුගිය සති තුන මුළුල්ලේම අපි සාකච්ඡා කරේ දසවිධ උපාසක ගුණ කියන මාතෘකාව පිළිබඳව. ඒ අනුව පසුගිය සතිය වන විට උපාසක ගුණ පහක් පිළිබඳව සාකච්ඡා කරා. අද දින අපිට සාකච්ඡා කරන්න තියෙන හයවන උපාසක ගුණය, එය අපගේ ජීවිතය හැර ගියත් ශාස්ත්‍රූවරයන් වහන්සේව අත නොහැර යන යෑමේ උපාසක ගුණය පිළිබඳව තමයි අද සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් මම ඉතාමත් ගෞරවයෙන් යුතුව අපගේ කුකුල්පණී සදාසි ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනා මෙම ගුණය පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන ලෙස. ඒ වගේම අද දින අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වැඩ සිටින ස්ථානයේට සිග්නල් නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ තාක්ෂණික කටයුතු සම්බන්ධ කරගන්න විදිහක් නැහැ, නැතිකම ඇතිවීම නිසා උන්වහන්සේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ නැහැ. අයත් මම මේ වෙලාවේ සිහිපත් කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස, අපගේ ධර්ම සාකච්ඡාව එනම් ආරම්භ කරන ලෙස තාම ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා.
හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසෙත් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අද අපේ අනුරුද්ධ හාමුදුරුවෝ වැඩ සිටින තැන උන්වහන්සේට සම්බන්ධ වෙන්න පහසුකම් නැති නිසා උන්වහන්සේ සහභාගී නොවන බව සිහිපත් කළා. අනිත් හැම දිනම සුපුරුදු පරිදි අද දවසෙත් අපි සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සතිවල කතා කරගෙන ආවේ දසවිධ උපාසක ගුණ පිළිබඳව. ගුණ පහක් පිළිබඳව අපි මෙතෙක් සාකච්ඡා කළා. අද අනුර මහත්මයා සිහිපත් කළේ හයවෙනි උපාසක ගුණය පිළිබඳව. න ජීවිත හේතුපි අඤ්ඤං සත්තාරං උද්දිසති. එතකොට තමන්ගේ ජීවිතය නිසාවත් වෙනත් ශාස්ත්‍රූවරේ සරණ යන්නේ නැති බව උපාසක උපාසිකාවන් සතු ගුණයක් හැටියට මෙහි දක්වයි. එතකොට පින්නතුන්ට හැමෝටම වගේ පළපුරුදු කාරණයක් තමයි අපි කුඩා කාලේ ඉඳලා තෙරුවන් වන්දනා කරනකොට ඉතිපිසෝ පාඨය සජ්ජායනා කරලා අපි ඊට පස්සේ නැවත සිහිපත් කරනවා මේ කියන ධර්ම පාඨය. ඒ කියන්නේ බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. ජීවිතය කෙලවර කොට, ජීවිතය පරයන්ත කොට මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. එතකොට දැන් වර්තමානයේ එක සකස් කරගෙන තියෙනවා, සංස්කරණය කරගෙන බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි කියලා. නිවන් දකින්න තෙක් මම බුදුරජාණන් වහන්සේ සරණ යනවායි කියලා. එතකොට නිවන් දකින්න තෙක් බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන කාරණය අපට ප්‍රාර්ථනාවක් හැටියට පවත්වා ගන්නට පුළුවන්. ඒක අවශ්‍යයි. නමුත් නිවන් දකින්නතෙක් මම තෙරුවන් සරණ යනවා කියන එක, බුදුන් සරණ යනවා කියන එක ප්‍රත්‍යජනේකට ස්ථාවර ප්‍රකාශනයක් බවට පත් වෙන්නේ නැහැ. කුමක් නිසාද? ප්‍රත්‍යජන පුද්ගලයා භවාන්තරයේදී, කියන්නේ මේ භවෙන් නික්මුණාට පස්සේ ඊළඟ භවයක උපදිනකොට ඒ තනත්තාට ඒ තෙරුවන් සරණ පිහිටලා සිටින කෙනෙක් හැටියට නෙමෙයි උපදින්නේ, සාමාන්‍ය ප්‍රතජන පුද්ගලයෙක් හැටියට. එතකොට නැවත ඒ තනත්තා විසින් තිසරණෙහි පිහිටිය යුතු වෙනවා. එතකොට ඒ සඳහා ඔහුට අදාළ පසුබිම නොතිබුණොත් වෙනත් ආගමක් සරණ යන්න වුණත් යම්කිසි අවකාශයක් තියෙනවා, ඉඩකඩක් තියෙනවා. මොකද සෝවාන් ඵලයට පත් වුණු ආරයන් වහන්සේ නමකට තමයි භවාන්තරයට ගියත් තමන්ගේ තෙරුවන් සරණ නොබිඳී පවත්වා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ මොකද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කරලා බුද්ධේ අවිච්ඡප්පසාද ධම්මේ අවිච්ඡප්පසාද සංඝේ අවිච්ඡප්පසාද අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති කියන මේ කාරණා හතරෙන් යුක්ත නිසා සෝතාපන්න ආරයන් වහන්සේ නමකට නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරලා භව ගමන නිමා කරන තෙක්ම මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සංඝ රත්නයේ සරණ යනවා කියලා එහෙම ඒ தත්වය තුල ස්ථාවර වෙලා තියෙනවා. ඒතර ප්‍රතඥ පුද්ගලයෙකුට ස්ථිරව කියන්නට පුළුවන් කාරණේ තමයි බුද්ධං ජීවිත පරයන්තං සරණං ගච්ඡාමි. මම ජීවිතය පරයන්ත කොට, මම ජීවිතයේ කෙලවර කොට තථාගතයන් වහන්සේ සරණ යනවා. එතකොට මේ කාරණේ තමයි මෙතනදි විශේෂයෙන් මතු කරන්නේ. න ජීවිත හේතුපි අන්න අඤ්ඤං සත්තාරං උද්දිසති. එතකොට තමන්ගේ ජීවිතය නිසාවත් වෙනත් ශාස්ත්‍රවරයෙක් සරණ යන්නේ නැහැ. හැබෑවට තෙරුවන් සරණ පිහිටි උපාසක උපාසිකාවන්. එතකොට ඒ අය ආර්ය භාවයට තවම පත් වෙලා නැති වෙන්නට පුළුවන්. ආර්ය භාවයට පත් වුණොත් තෙරුවන් සරණ පිළිබඳ මොනම ගැටලුවක්වත් ඉන්නේ හැට මතු වෙන්නේ නැහැ. එතකොට ප්‍රතඥ භාවයේ ඉන්න තාක්කල් තමයි ඒ තනත්තාට එබඳු ගැටලු මතුවෙන්න ඉඩකඩ තියෙන්නේ. ඒ නිසා තමයි මේ සරණ සීලය, එහෙම නැත්නම් සරණ පිහිටීම, තෙරුවන් සරණ යාම බොහොම ස්ථාවරව චිත්ත අධිෂ්ඨානයෙන් යුක්තව පවත්වාගත යුත්තේ. එතකොට අපිට පේනවා දැන් මේ ජීවිතය නිසාවත් වෙනත් ශාස්ත්‍රවරයෙක් සරණ යන්නේ නැහැ කියලා කියන එකේ තේරුම දැන් අපිට ජීවිතයේ යම් යම් ගැටලු පීඩා මතුවෙනකොට අපි ඒවට පිළියම් සොයන. ඒ පිළියම් සොයාගෙන යද්දී සමහර වෙලාවට අපිට දැන් වර්තමාන සමාජයේ පෙනෙනවා රස්සාවක් අරන් දෙන්නම් කියලා කිව්වහම තමන්ගේ ආගම මාරු කරලා ඒ රස්සාව අරන් දෙන අයගේ ආගම වැළඳ ගන්න. ඊළඟට මොකක් හරි බරපතල අසනීප තත්ත්වයක් සුව කළොත් දැන් අපිට මේ මෑතකදී පවා ඒවට උදාහරණ තියෙනවා. ප්‍රසිද්ධ ගායකයින් පිළිබඳව එතකොට ඒ අයගේ කටහඬ නැති වෙලා ඊට පස්සේ කටහඬ ලබා දුන්නයි කියලා සම්පූර්ණම තෙරුවන් සරණ ප්‍රතික්ෂේප කරලා ඒ වෙනත් ආගමක් සරණ යන මට්ටමට මනස නම්මගෙන තියෙනවා. ඒක හෘද සාක්ෂියට එකඟලාද නැද්ද කියන්න දන්නේ නැහැ. කොහොම වුණත් ඒ විදිහට යොමු කරගෙන තියෙනවා. එතකොට ඒ මොකද්ද වෙන්නේ? අර තමන්ට පොඩි ප්‍රතිලාභයක් ලැබුණාන් පස්සේ ඇත්තටම එතන සිද්ධ වෙලා තියෙන්නේ අමුතු ප්‍රතිහාරයක් පෑමක් නෙමෙයි. සාමාන්‍යයෙන් කෙනෙකුට බරපතල චිත්ත පීඩාවක් ඇති වුණාම කටහඬ නැතිවීම බොහෝ දෙනාට සිද්ධ වෙන කාරණයක්. ඒ මානසික කම්පනයත් එක්ක සමහරුන්ට ස්පේන් නැතු යනවා, සමහරුන්ට කටහඬ නැතු යනවා, ඒ වගේ විවිධ ගැටලු මතු වෙනවා. සමහරුන්ට හෘද රෝග මතු වෙනවා, සමහරු හෘද රෝග වලින් මිය යනවා බරපතල මානසික කම්පනයන්ෙහිදී. එතකොට ඒ වගේ කායික ප්‍රශ්න මතු වෙනවා අර මානසික දැඩි කම්පනයකදී. එතකොට මේ තිහතත් අපි ඒ වගේ සිදුවීම් අහලා තියෙනවා. ඇතැම් ගායිකාවන්ට තමන්ගේ දරුවා නැති වෙච්ච අවස්ථාවේ කටහඬ සම්පූර්ණයෙන්ම නැතුව ගියා. එතකොට අපි දන්න අපේ දායක පවුලක එක දරුවෙකුට ඒ විදිහට මානසික කම්පනයකදී කටහඬ සම්පූර්ණයෙන් නැතුව ගියා. එතකොට මේ බඳු අවස්ථාවලදී වෛද්‍යවරුන්ට, වෛද්‍ය විශේෂඥයින්ට පෙන්නුවත් ඒගොල්ලන්ට ඒ කටහඬ උත්පාදනය වෙන කායික පද්ධතිය තුළ මොකුත්ම වෙනසක් ගැටලුවක් ඒගොල්ලන්ට පේන්නේ නැහැ. ඒ පේන නැති නිසා ඒගොල්ලන්ගේ විද්‍යාවට අනුව ඒගොල්ලන්ට ප්‍රතිකාර කරන්න දෙයක් එතන නැහැ. නමුත් මනෝවිද්‍යාත්මකව බැලුවෙන් පස්සේ එතන යම්කිසි පදනමක් තියෙනවා. එතකොට ඒ පදනම හරියට තේරුම් ගත්තන් පස්සේ යම්කිසි නැවත මානසික කම්පනයක් තුළින්, එහෙම නැත්නම් මානසික විශ්වසනීයත්වයක් තුළින් නැවත අර தත්ත්වය ප්‍රතිනිර්මාණය කරන්න, එහෙම නැත්නම් යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒවා බටහිර ලෝකේ හඳුන්වන්නේ shock treatment කියලා. එතකොට ඒ කම්පන ප්‍රතිකාර. එතකොට මේ වගේ කම්පන ප්‍රතිකාරයක් ඇති කරන්න පුළුවන් නැවත අර මානසික තත්ත්වයේ යථා තත්ත්වයටපත් වෙන්න. එතකොට මේ කම්පන ප්‍රතිකාරය තුළින් නැවත ඒතනත්තට විශ්වාසය තහවුරු කළයින් පස්සේ ඒ තමන්ගේ දුර්වලකම යටපත් කරගෙන නැවත යථා තත්ත්වයටපත් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ දෙයක් තමයි එතන කරන්නේ. කෑ ගහලා සද්ද කරලා ඔබට මේ විදිහට දෙවියන් වහන්සේගේ පිහිට තියෙනවා ආශිර්වාද දෙතියන මෙතනින් එහාට ඔබ හොඳට කතා කරනවා මෙච්චර කාලයක් ඔබ නැවත ගායනා කරනවා. එතකොට මේ විදිහට තදින් කියලා ඊට පස්සේ අර සංගීත භාණ්ඩ වාදනය කරලා අනිත් අයත් ගායනය කරලා ඒ විදිහට කරනකොට දැන් අර ගායකයාට තමන්ගේ අර කම්පණය නිසා ඇතිවෙච්ච මානසික කම්පණය මානසික පීඩාව නිසා ඇතිවෙච්ච අර තමන්ගේ කුසලතා නැතිවෙච්ච තමන්ගේ කුසලතාවය නැවත සක්‍රිය කරගන්නට මනස යම්කිසි විශ්වාසයක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි එතන වෙන්නේ. නමුත් එතනදී ඒ පුද්ගලයාව හරවනවා අනිත් පැත්තට. ඔබට මේ හැකියාව තියෙන්නේ ඔබ දෙවියන් වහන්සේ සමග ඉන්න තාක්කල් පමණයි. ඔබ දෙවියන් වහන්සේ අමතක කරලා මහජනයාගේ පැත්ත ගත්තොත් දෙවියන් වහන්සේ ඔබෙන් ඈත් වෙනවා. එතකොට ඊට පස්සේ ඔබට දෙවියන්ගේ පිහිට නැහැ, රැකවරණේ නැහැ. ඒ නිසා ඔබ ඒ විදිහට මහජනයාගේ පක්ෂේ ගන්නේ නැතුව දෙවියන් වහන්සේ සමග ඉන්න තාක්කල් දෙවියන් වහන්සේ ඔබ සමග ඉන්නවා. එතෙක් ඔබට මේ කටහඬ පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට ඒ විදිහට අර පුද්ගලයාගේ මනස සම්පූර්ණයෙන් අර අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්න පුද්ගලයාගේ මනස කන පිට හරවනවා. ඉතින් ඒ කන පිට හැරවීමේ ප්‍රතිඵලයක් හැටියට ඔහු තෙරුවන් සරණ බැහැර කරලා දෙවියන් සරණ යන මට්ටමට ඔහුගේ චර්යාව සකස් කරගෙන තියෙනවා. එතකොට ඒක ඔහු හිතට එකඟව කළාද නැද්ද කියන්නට දන්නේ නැහැ. හැබැයි බෞද්ධයෙක් නම් හැබෑවට තෙරුවන් සරණ කොමක්ද කියලා හඳුනාගත්තු කෙනෙක් නම් ඒ විදිහට තමන්ගේ කටහඬ නිසාවෙන් තබා ජීවිතය නිසාවත් වෙනත් ශාස්ත්‍රවරයෙක් පිළිගන්න ශාස්ත්‍රවරයෙක් සරණ යන්නට සූදානම් වෙන්නේ නැහැ. එතකොට දැන් මෙතනදී අපි මීට පෙරත් සාකච්ඡා කළා පහුගිය වතාවල, ඒ කියන්නේ තමන්ට යම්කිසි ප්‍රතිකාරයක් ගන්න සුදුසු තැනකට යන්න එපා කියන එක නෙමෙයි මෙතනින් කියන්නේ. දැන් අපි කායික වශයෙන් ලෙඩ වුණාන් පස්සේ අපි වෛද්‍යවරයෙක් ළඟට යනවා. ඒ වෛද්‍යවරයා බටහිර වෛද්‍යවරයෙක්ද සිංහල වෛද්‍යවරයෙක්ද එහෙම නැත්නම් යුනානි වෛද්‍යවරයෙක්ද ඒක අපට අදාළ නැහැ. අපි එතනත්තාගෙන් අපේ රෝගයට අවශ්‍ය ප්‍රතිකාරයක් ලබා ගන්න. ඒ වගේම අපට නීතිමය ගැටලුවක් ආවන් පස්සේ අපි ඒ පොලිසියට උසාවියට නීතිඥව මුණ ගැහෙන්න යනවා. ඒ නීතිඥ බෞද්ධද අබෞද්ධද ඒක අපට අදාළ නැහැ. ඒක නීතිමය කාරණයක්. ඒ වගේ අපට දෙවියන්ගෙන් යම්කිසි සහයෝගයක් උපකාරයක් ගන්න පුළුවන් නම් ජීවිතයේ ගැටලු සහගත අවස්ථාවකදී ඒ ගැටලුව निराකරණය කරගන්න ඇත්තටම මං උලා වෙන්නේ නැතුව ඇත්තටම තමන්ට දෙවියන්ගෙන් එහෙම සහයෝගයක් උපකාරයක් ලැබෙනවයි කියලා තමන්ට විශ්වසනීය තැනක් තියෙනවනම් දෙවියන්ගෙන් උපකාරයක් ගැනීම වරදක් නෙමෙයි. යම්කිසි ලෞකික ජීවිතයේ තියෙන ගැටලුවක් निराකරණය කරගන්න අර අසමීපසුව කරගන්න දොස්තර මහත්තයා ළඟට ගිහිල්ලා බෙහෙත් ගන්නවා වගේ නීතිමය ගැටලුව निराකරණය කරගන්න පොලිසියට උසාවියට නීතිඥවරයෙක් ළඟට ගිහිල්ලා අපි උපකාර ගන්නවා වගේ ඊළඟට අපට ගෙදර රැකවරණය ආරක්ෂාව ඕන වෙනකොට අපට ඒ සඳහා මුරකරුවෙක් තියාගන්න බැරි නම් අපි අඩුතරමින් ටිකක් සැර බල්ලෙක් හදාගන්නවා. එතකොට ඒ බල්ල හදාගන්නේ අපට යම්කිසි උපකාරයක් පිණිස. ඒ ආරක්ෂාව පිළිබඳව අපිට තියෙන තර්ජනය මගහරවා ගන්න. එතකොට අපි කවුරුවත් කියන්නේ නැහැ නේ මේ තිරසනෙක් සරණ ගිහිල්ලා තිරසනෙක් ඇයිද සරණ ගිහින්. එහෙම අපි කතා කරන්නේ නැහැ. එහෙම හිතන්නේත් නැහැ අපි. මොකද ඒ තිරසනෙක් සරණ යාමක් නෙමෙයි. උගෙන් යම්කිසි උපකාරයක් ගන්න. ඒ වගේ අපට මිනිහෙක්ගෙන් හරි සතෙක්ගෙන් හරි එහෙම නැත්නම් යම්කිසි නිලදරුවෙක්ගෙන් හරි එහෙම නැත්නම් වෛද්‍යවරයෙක්ගෙන් හරි එහෙම නැත්නම් දෙවියන්ගෙන් හරි භික්ෂුවකගෙන් හරි කාගෙන් හරි කමක් නැහැ. අපට ජීවිතයේ අපට පවතින යම්කිසි අර්බුදයක් ගැටලුවක් දුකක් පීඩාවක් निराකරණය කරගන්න සමනය කරගන්නට සාර්ථක පැහැදිලි විසඳුමක් ලැබෙනවා නම් ඒ විසඳුම ලබා ගත්තයි කියලා වරදක් නැහැ. ඒක තිසරණය බිඳෙන්නට හේතුවක් වෙන්නේ නැහැ. එතකොට මොකක්ද එහෙමනම් තිසරණය බිඳෙන්න හේතු වෙන්නේ? ශාස්ත්‍රූවරයා වශයෙන් බුදුරජාණන් වහන්සේ හැර වෙනත් කෙනෙක්ව පිළිගන්නව නම්. එතකොට ශාස්ත්‍රූවරයා කියන්නේ කවුද? අපි මුලින්ම පැහැදිලි කළා බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ මොකක් සඳහාද? අපි බුදුහාමුදුරුවෝ ධර්ම රත්නේ, සංඝ රත්නේ සරණ කරගන්නේ, පිහිට කරගන්නේ බඩේ අමාරුවක් හොඳ කරගන්න නෙමෙයි. එහෙම නැත්තම් මේ නැති වෙච්ච කටහඬ ලබා ගන්න නෙමෙයි, අසනීපයක් සුව කරගන්නටවත්, නීති ප්‍රශ්නයක් විසඳ ගන්නටවත්, දරුවා ඉස්කෝලේට දාගන්නවත්, හොඳ විවාහයක් කරගන්නටවත්, එහෙම නැත්තම් විභාගයෙන් සමත් වෙන්නටවත්, ඒ වගේ මේ ලෞකික ජීවිතේ කාරණා සඳහා නෙමෙයි, ඒව අපට කරගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. අපි තෙරුවන් සරණ කරගන්නේ මේ සංසාරික ස්වභාවය, මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය, නිවැරදි ස්වභාවය ලෝකෙට පහදලා දීලා මේ සසර කතරින් එතර වෙන්නට මඟ කියා දිය හැකි කෙනෙක් මේ දෙවියන් මරුන් බඹුන් සහිත මේ විශ්වයේහි තථාගතයන් වහන්සේ හැරුණකොට වෙනත් කෙනෙක් නැහැ. ඒ තථාගතයන් වහන්සේගෙන් අසා දැනගෙන ඒ ධර්මයේ ප්‍රගුණ කරපු ශ්‍රාවකයන් හැරුණකොට ඒ මඟ පෙන්වන්නට වෙනත් කෙනෙක් මේ ලෝකෙහි නැහැ. අන්න ඒ කාරණය අපි නිවැරදිව තේරුම් අරගෙනයි අපි බුදුන් සරණ යන්නේ, දහම් සරණ යන්නේ, සංඝ සරණ යන්නේ. එතකොට ඒ තථාගතයන් වහන්සේ පෙන්නපු ධර්ම මාර්ගයේ හැර අපිට මේ සාංසාරික ස්වභාවය අවබෝධ කරගන්න, ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්න, අවබෝධ කරගෙන මේ සසර ගමන නිමකරන්න මෙබඳු ප්‍රතිපත්ති ක්‍රමය වෙන කවුරුත්ම මේ ලෝකෙට නිවැරදිව දේශනා කරලා නැහැ. ඒ නිසා තමයි අපිට ධර්මයේ වැදගත් වෙන්නේ. එතකොට ඒ ධර්මය අපි මේ බඩේ අමාරුවක් හොය සුව කරගන්න, උගුරු අමාරුවක් සුව කරගන්න කියන ලාමක කාරණයකට නෙමෙයි, මේ සංසාරික යථා ස්වභාවයේ තේරුම් අරගෙන මෙතනින් එතර වීම සඳහා තමයි අපි මේ රත්නත්‍රයේ පිහිට ප්‍රාර්ථනා කරගෙන ඒ රත්නත්‍රය අනුගමනය කරන්නට සරණ යන්නට පෙළඹෙන්නේ. එතකොට මේ කියන හැබෑ අවබෝධයෙන් අපි රත්නත්‍රයේ සරණ කරගන්නවා නම් එතනින් එහාට ඒ තැනැත්තා තමන්ගේ ජීවිතය නිසාවත් ඒ රත්නත්‍රයේ සරණ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඇයි ඒ? ජීවිතය රැකගන්න එක වෙනම කාරණයක්. ජීවිතය රැක ගන්න පුළුවන් වුණොත් එහෙමයි, බැරි වුණොත් තමන් අභාවයට යන්නට පුළුවන්. එතකොට තමන් ජීවත් වුණත් මැරුණත් මේ ලෝකේ යථාර්ථය වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ යථාර්ථය පිළිබඳව දෙසූ ධර්ම මාර්ගය, එතකොට ඒ විමුක්තිය සඳහා දෙසූ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය, ඒවා වෙනස් වෙන්නේ නැහැ. තමන් ජීවත් වුණාය, තමන් ජීවත් නොවුණාය කියලා ඒවා වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතය රැක ගන්නට අපි කළ හැකි යමක් කරනවා. නමුත් ඒ ජීවිතය රැක ගන්නට කරන කාර්යයට හිලව් කරලා රත්නත්‍රය ප්‍රතික්ෂේප කරනවා නම් යම් කිසි කෙනෙක් ඒතනත්තා නිවැරදිව තෙරුවන් හඳුනාගත්තු කෙනෙක් නෙමෙයි. ඒ පුද්ගලයා නිවැරදිව තෙරුවන් සරණ ගිය කෙනෙක් නෙමෙයි. ඒ නිසා අපි මුල්ම දේශනාවේදී පැහැදිලි කළා, සාකච්ඡා කළා මේ රත්නත්‍රය සරණ කරගන්නවා කියලා කියන්නේ නිකන් පිටින් කබායක් එල්ල ගන්නවා වගේ, පිටින් එල්ලගත්තු දෙයක්, අලවගත්තු දෙයක් නෙමෙයි. එහෙම නිකන් අපි දේවාලයකට ගිය සැනින් ඒක කඩා වැටෙන්න, එහෙම නැත්නම් වෙනත් තැනකට ගිය පමණින් අපි ඒකෙන් ගිලිහෙන්න, එහෙම එකක් නෙමෙයි රත්නත්‍රය සරණ යාම කියලා කියන්නේ. ඒක නිවැරදි අවබෝධයෙන් මනසින් ඇති කරගත්තු නිවැරදි දැක්මක්, නිවැරදි අදිෂ්ඨානයක්. එතකොට ඒ දැක්ම අපට නිවැරදිව ඇති කරගත්තා නම් අර විදිහට ලාමක සරල දෙයක් තුළින් ජීවිතේ නිසාවත් ඒ දැක්ම වෙනස් වෙන්නට විදිහක් නැහැ. එතකොට ඒ දැක්ම තියෙනවා නම් තමයි අපි රත්නත්‍රයේ සරණ කරගන්නේ කුමන පරමාර්ථයකින්ද, කුමක්ද අරමුණ කියලා අපට හරියට පැහැදිලි බවක් තියෙන්නට ඕන. ඉතින් ඒ බඳු පැහැදිලි බවක් ඇති කරගත්තු කෙනෙක් ජීවිතේ නිසාවත් ඒ රත්නත්‍රය සරණ කර ගැනීමෙන් ගිලිහෙන්නේ නැහැ. හැබැයි ඒ නිවැරදි දැක්මක් ඇතුව නිවැරදිව තෙරුවන් සරණ කර නොගත් කෙනෙක් වෙන වෙන කාරණා නිසා, උගුරේ අමාරුව නිසා හරි, කටහඬ හදලා දීපු නිසා හරි, දරුවා ඉස්කෝලේට දාපු නිසා හරි, රස්සාවක් අරන් දීපු නිසා හරි, සෙවිලි තහඩු ටිකක් දීපු නිසා හරි, එහෙම නැත්නම් වියලි ආහාර ටිකක් දීපු නිසා හරි, මෙහෙම විවිධ හේතු නිසා ඒ තැනැත්තා තමන්ගේ ඒ තිසරණේ ප්‍රතික්ෂේප කරලා වෙනත් ආගමක් වැළඳ ගන්නට පුළුවන්. ඒ වැළඳ ගැනීම අපි ගැටලුවක් කරගන්නට අවශ්‍ය නැහැ. මොකද ඒ තැනැත්තා සැබෑවට තෙරුවන් සරණ ගිය කෙනෙක් නොවන නිසායි එහෙම ගිලිහෙන්නේ. හැබෑවට තෙරුවන් සරණ ගියා නම් ඒ වගේ ලාමක කාරණයක් නිසා ගිලිහෙන්න විදිහක් නැහැ. ඒ නිසා අපි මේ කතා කරන්නේ සැබෑ උපාසක උපාසිකාවක් සතු විය යුතු ගුණාංග. තොර ඒතනත්තා සැබෑ උපාසකෙක් නම්, සැබෑ උපාසිකාවක් නම් ජීවිතය නිසාවත් වෙනස් ශාස්ත්‍රවරයෙක් සරණ කරගන්නේ නැහැ. මොකද ජීවිතය කියන්නේ වෙන කාරණයක්, අපි තෙරුවන් සරණ ගිහින් තියෙන වෙනත් කාරණයක් හේතු කොටගෙන. ඒක පැහැදිලිව ඒතනත්තා අවබෝධ කරනවා. ඉතින් ඒක තමයි ඒ උපාසක ගුණයෙන්, හයවෙනි උපාසක ගුණයෙන් පැහැදිලි කරන්නේ. මම හිතන්නේ ඒක පැහැදිලි වෙන්නට ඇති. තව ඒ සම්බන්ධව මොනවා හරි ගැටලු තියෙනවා නම් විමසන්න, ඒ ටික සාකච්ඡා කරලා අපිට ඊළඟ ගුණය ගැන සාකච්ඡා කරන්න පුළුවන්.